සමන්තා චක්කවාලේ සූවත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා සුපින්වත්නි මේ පින්තුන්ලා හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි අද මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ ගම්පහ පදිංචි අත්තනායක පවුලේ පින්වත් පිරිසයි බොහොම ශ්‍රද්ධාවෙන් මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරන්නේ මේ පින්වත් කාන්ති මහත්මිය ඇතුළු පින්තුන් සියලු දෙනාටම මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ ධර්ම දානමේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දැන් ධර්ම ශ්‍රවණේ කරන්නට කාලය. පින්වත්නි මේ අපි තුල හට ගන්නා වූ ස්කන්ධ ස්කන්ධයන් නිරතුරුව හටගන්නේ ඡන්දේ මුල් කරගෙන. ඒතට ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව නිතර පාවිච්චි කරන යෙදුමක් තියෙනවා ඡන්ද මූලකා සබ්බේ ධම්මා කියලා. ඒතර මෙතන සියලු ධර්ම කියලා අදහස් කරන්නේ නාම රූප පරම්පරාව. සියලු ධර්ම. ඒ සියලු ධර්ම නාම රූප පරම්පරාව නම් මේ නාම රූප පරම්පරාව නැවත නැවත හට ගැනීම තමයි සත්වයාගේ පැවැත්ම. තර්ම නාම රූප ධර්ම නැවත නැවත හටගන්නේ ඡන්ද මූලකා සබ්බේ ධම්මා. එයාට නාම රූප ධර්මයන් පිළිබඳව පවතින ඡන්දය තමයි ඒකට හේතුව. ඡන්දෝ පහානෝ ඡන්දේ ප්‍රහාණේ වෙලා නම් ඡන්දේ ප්‍රහාණේ වෙලා නම් එයාගේ ජීවිතයේ තුල බඹසර ජීවිතය සම්පූර්ණ වෙනවා. ඡන්දේ ප්‍රහාණේ වෙලා නම් එතකොට ඡන්දේ ප්‍රහාණේ වීම සිද්ධ වෙන්නේ තමන්ගේ సంతාණය තුල උපේක්ෂාවට පත්වීමෙන්. ඡන්දේම ප්‍රහාණේ වේවා කියලා ප්‍රාර්ථනා කළා කියලා ඡන්දේ ප්‍රහාණේ වෙන්නේ නැහැ. එයාගේ සිත උපේක්ෂාවට පත් වෙන්න ඕන. ඉතින් එතකොට බුද්ධ ශාසනයේ තා ප්‍රධාන ඉලක්කයක් තමයි කෙනෙක්ගේ සිත උපේක්ෂාවට පත් කරන්නේ. තේ උපේක්ෂා සහගත වීමෙන් තමයි ඡන්දය ප්‍රහාණය වෙන්නේ. එතකොට ඡන්දේ මූලික වෙලා ඡන්දය මුල් වෙලා තමයි ඡන්දය පදනම් කරගෙන ඡන්ද මූලකා සබ්බේ ධම්මා. ඡන්දේ මුල් කරගෙන තමයි සියලු ධර්මයන් පවතින්නේ. ඒ කියන්නේ සියලු ධර්මයන් කියලා මෙතන අදහස් කරන්නේ නාම රූප පරම්පරාව. ඒ නාම රූප පරම්පරාව නැවත නැවත හට ගැනීම පිණිස නැවත නැවත ඒ නාම රූප පරම්පරාව හට ගැනීම පිණිස බලපාන දේ ඡන්දය. ඒතර ඡන්දය ප්‍රහාණය කිරීම තමයි බුද්ධ ශාසනයේ අර්ථය. ඒ ඡන්දය ප්‍රහාණය කරන්නට නම් මොකද්ද හිතපත් වෙන්න ඕන? උපේක්ෂාවටපත් වෙන්න ඕන. ඒතර සිත උපේක්ෂාවටපත් කරගන්නේ ඇයි කියලා කෙනෙක් අහන්න පුළුවන්. එතකොට ඒකට තියෙන උත්තරේ තමයි දැන් කෙනෙක් අහන්න පුළුවන් උපේක්ඛා බොජ්ජංගය කියලා එකක් ඇයි වඩන්නේ කෙනෙක් අහන්න පුළුවන්. එතකොට උපේක්ඛා බොජ්ජංගය කියන එක අපි වඩන්නේ පින්වත්නි මේ ඡන්දය තමයි සියලු ධර්මයන්ට මුල් වෙන්නේ. සියලු ධර්ම වනාහි නාම රූප පරම්පරාවයි. මේ නාම රූප පරම්පරාව සියලු ධර්ම විශේෂ සංග්‍රහ වෙනවා. ඒ නාම රූප පරම්පරාව ඡන්ද මූලකා නිසා ඡන්ද මූලික නිසා ඡන්දේ ප්‍රහාණය කිරීම කියන්නේ සිත උපේක්ෂාවට පත්වීමේ ප්‍රතිලාභයක්. සිත උපේක්ෂාවට පත්වීම පත්වීමේ ප්‍රතිලාභයක් තමයි සම්පූර්ණ ඡන්දය ප්‍රහාණය වීම. අනේ ඒ නිසයි උපේක්ෂාව වඩන්නේ. ඉතින් උපේක්ෂාව වඩන්නට කලින්ම යාගේ සිත වික්ෂිප්ත වීමෙන් වළක්වා ගන්න ඕන. ඒ නිසා යා උපේක්ෂාවට කලින් වඩනවා සමාධිය. එකයි උපේක්ඛා බොජ්ජංගේට ආසන්නීම කතා කරන්නේ මොකද්ද? සමාධි සම්බොජ්ජංගේ. ඇයි සිත වික්ෂිප්ත වීමෙන් උපේක්ෂාව බිඳිලා යනවා? සිත වික්ෂිප්ත වුණොත් උපේක්ෂාව නැහැ. ඒතර සිත වික්ෂිප්ත වෙච්ච තැනක සිත හරීම කලබලයි. සිත හරීම නොසන්සුන්. අපි සමහරවිට බොම් පාඩුවේ වාඩි වෙලා ඉන්නවා තමයි. නමුත් සිත වික්ෂිප්ත වෙච්ච හැම වෙලාවකම සිත තුල නොසන්සුන්කමක් පැන නගිනවා. හරීම නොසන්සුන් සිත. ඒ නිසා දැන් වික්ෂිප්ත නොවි සිත පැවැත්මින් තමයි සිත උපේක්ෂාවට පත් වෙන්නේ. ඉතින් උපේක්ෂාවට කලින් ඒ නිසා සිත වික්ෂිප්ත වීමට පිළියම් යොදන්නට සිද්ධ වෙනවා. වික්ෂිප්ත වීමට මොකක් හරි විසඳුමක් කුමනා කරනවා. ඉතින් වික්ෂිප්ත නොවි සිත පවත්වා ගැනීම පිණිස අපි පාවිච්චි කරන ශිල්පීය කුසලතාවේ අයෝමය හැකියාව තමයි පින්වත්නි සිත වික්ෂිප්ත නොවීම පිණිස සමාධියෙන් අනුබලයක් ගන්න එක. එතකොට මේ සිත වික්ෂිප්ත නොවි පැවැත්ම කියන එක සමාධියේ ප්‍රතිලාභය පින්වත්නි ඒතු පුද්ගලයා තුළ ඇති වෙන්නේ හැම වෙලාවකම තමන්ගේ මේ සතර මහා ධාතුන්ගේ පවතින උපශාන්ත බවත් එක්ක සතර මහා ධාතුන්ගේ හැප්පෙන එක අඩුකමත් එක්ක තමයි උපේක්ෂාව අඩුකමත් එක්ක තමයි සිත වික්ෂිප්ත නොවි පවතින. හොඳට බලන්නකෝ යම් වෙලාවක මේ සතර මහා ධාතු අතර හැප්පෙන වෙලාවක සිත නොසන්සුන් වෙනවා. සිත කලබල වෙනවා. මේ අභ්‍යන්තර සතර මහා ධාතු එකට එකට හැප්පෙනවා. ඒ හැප්පෙන එක ඇතුලේ තමයි අපි අත්දකින්නේ සෙම කිපෙනවා කියනවා, වාතය කිපෙනවා කියනවා, පිත කිපෙනවා කියනවා. ඉතින් මේ වාපිත් සෙම් එක එක විදියට කිපෙනවා. ඒ කිපෙන එක ඇතුලේ අභ්‍යන්තරය තුල සිද්ධ වෙන්නේ මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන ධාතුන්ගේ හැප්පීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ ධාතුන්ගේ හැප්පීමත් එක්ක තමයි පින්වත්නි මේ අපි තුල පවතින වාපිත් සෙම් කිපෙන්නේ. ඒවා මතින් පින්වත්නි බොහොම රෝග බරපතල විදියට රෝගී තත්ත්වයන් උත්සන්න වෙනවා. ඒක නෙවෙයි ඒ කාලේ කිව්වේ 80ක් රෝග කේ කියා ඔය කිව්වේ. තේ එක එක රෝග උත්සන්න වෙනවා. ඒවා උත්සන්න වීම වාපිත් සෙම කිපීම ඇතුලේ සිද්ධ වෙන දෙයක්. ඒක සිද්ධ වෙන්නේ මේ සතර මහා ධාතු එකිනෙකට හැප්පෙන නිසා. තේ පින්වත්නි හැප්පෙන්නේ කලබල වෙච්ච වෙලාවටනේ. හොඳට බලන්න අපි මෙතන හරි කලබලයි නම් එකිනෙකනට හැප්පෙනවා අපි. ඒතර සමාට අපි කලබලේ වැඩිකමට හැප්පෙනවා. ගොඩාක් වාහන හැප්පෙන්නේ වේගයේ වැඩිකමට කලබලයට. හිමීට යනවා හැප්පෙනවා බොම අඩුයි. හිමීට යනවත් හැප්පෙන්න පුළුවන් සම්භාවිතාවයක් විදියට හරිම අඩුයි. එතකොට දැන් අපි බලමු මේ විදියට මේ යම් තැනක හැප්පෙන්නේ උද්වේගයේ වැඩිකමක් නිසායි. උද්වේගයේ වැඩි වෙන්න හැප්පෙන්න තියෙන අවකාශය බොහොම වැඩි. උද්වේගයේ වැඩි වෙන්නයි ඒක එහෙම අපට සිද්ධ වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ මේ සතර මහා ධාතුන්ගේ උද්වේගකාරී භව වැඩි වෙනකොට හැප්පෙන ගතිය වැඩි. ඒ හැප්පෙන එක ඇතුලේ වාපිත්තෙම් කිපෙන එක තමයි එළියට ප්‍රකට වෙන්නේ. මෙන්න මේ උද්වේගයේ අඩු බව තමයි කාය පස්සද්ධිය කියලා අපි කියන්නේ. පස්සද්ධි සම්බොජ්ජංගේ ස්වභාවයෙන්ම සතර මහා ධාතු ස්වභාව සතර මහා ධාතුන්ගේ හැප්පෙන ගතිය අඩුයි. ඒ හැප්පෙන ගති ආඩු නිසාම සිත නොසන්සුන්කමටත් ලොකුවට යන්නේ නැහැ. සිත නොසන්සුන් වෙන්නේ නැහැ. ඒ නිසා අර සිත වික්ෂිප්ත වීම වෙන්නේ නැහැ. ඒ වික්ෂිප්ත නොවීමේ අත්දැකීම සමාධිය තුලින් තමයි අපි උරංගාන්නේ. ඒත් උපේක්ෂාව කියන එක සිත පූර්ණ මැදිහත් වීමකටපත් වීම. ඒතර මේ මැදිහත් වීම සිද්ධ විය යුත්තේ ඇයි? සියලු ධර්මයන් ඡන්ද මූලකා සබ්බේ ධම්මා සියලු ධර්ම කියන්නේ නාම රූප ධර්ම. ඒවා ඡන්දය මුල් කරගෙන තමයි පින්වත්නි මේ ඡන්දය මුල් කරගෙන තමයි සියලු ධර්මයන් පවතින්නේ. සියලු ධර්මයන්ට මුල් වෙන්නේ ඡන්දයයි. එතකොට සියලු ධර්ම කියන්නේ නාම රූප පරම්පරාව. එතකොට ඡන්දේ නැත්තම් සියලු ධර්මයන්ගේ මූලික ස්ථානයක් නැහැ. නැවත නැවත මේ නාම රූප පරම්පරාව මූලික ස්ථානෙට එන්නේ නැහැ. මේ මූලික ස්ථානෙට පැමිණීම තමයි සත්ව පුද්ගල භාවයේ පැවැත්ම කියලා අපි කියන්නේ. නාම රූප ධර්මයන් මූලික ස්ථානෙට පැමිණීම සත්ව පුද්ගල භාවයේ අවිච්ඡින්න පැවැත්ම කියලා අපි කතා කරනවා. එතකොට මේ සියලු ධර්ම නාම රූප ධර්ම ඡන්දය තමයි මුල්ෙන් නින්න ඡන්දය ප්‍රහාණය කළ යුතු දෙයක්. ඡන්දය කියන්නේ ශ්‍රේෂ්ඨ දෙයක් නෙමෙයි. ඡන්දේ ප්‍රහාණය කළ යුතු දෙයක්. හොඳට බලන්නකෝ, නා මේ ඡන්දේ කියලා එකක් හිතේ නැත්තම් නැවත නැවත නාම රූප සමුදයක් සිද්ධ වෙන්නේ නැහැ. ඡන්දේ කියන එක. ඒකතොට ඡන්දේ තමයි ක්ලේශය. නාම රූප ධර්මයන් තමයි පින්වත්නි විපාකයේ විදියට අපට මුණ ගැහෙන්නේ. ඒතොට අර ක්ලේශයේ විසින් තමයි නාම රූප ධර්මයන්ගේ නැවත නැවත සමුදේ වීමක් පිළිබඳ අදහස ස්මතු වෙන්නේ. එතකොට මේ එහෙමනම් අපිට මේ ඡන්දය දුරු කිරීම පිණිස සිත උපේක්ෂාවටයි පත් කරගත යුතු වන්නේ. සිත මැදහත් කරගත යුතුයි. මැදහත් වීමෙන් තමයි ඡන්දය ප්‍රහාණය වෙන්නේ. මැදහත් නොවිච්ච කිසිම තැනක පින්වත්නි ඡන්දය ප්‍රහාණය කරන්නට පුළුවන්කමක් නැහැ. එතකොට සිත මැදහත් වීම තමයි උපේක්ෂා බොජ්ජංගය කියලා බුද්ධ ශාසනයේ කතා කරන්නේ. ඉතින් මැදහත් වෙන්න බෑ. සිතට මේ මැදහත් වීම පිණිස පවතින විශාල බාධකයක් පවතිනවා. මැදහත් වීමට පවතින මැදහත් වීමට අභියෝග කරන විශාල ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද ඒ? එතන මැදහත් වීමට අභියෝගයක් වෙලා තියෙන්නේ සිත වික්ෂිප්ත වීම. හරිම වික්ෂිප්තයි අපේ සිත්. ඒ වික්ෂිප්ත වීම පාලනය කරන්න පුළුවන් එකම ගුණධර්මයේ තමයි මොකද්ද? සමාධිය. අන්න හරි. ඔය පින්නතුල්ලාට දැන් මේක හොඳට තේරෙනවා. සමාධිය කියන එකෙන් උපකාරය ලැබෙන්න සමාධියට අනුබලයක් දෙන මූලික දේ තමයි මේ වික්ෂිප්ත වීම යැපෙන්නේ සතර මහා ධාතු අතර හැප්පෙන එක ඇතුලේ. වික්ෂිප්තකම යැපෙන්නේ සතර මහා ධාතු එකිනෙකට හැප්පෙනකම ඇතුලේ. ඒ එකිනෙකට හැප්පෙන්නේ සතර මහා ධාතුන්ගේ උද්වේගය වැඩි වෙනකොට. එතකොට සතර මහා ධාතුන්ගේ උද්වේගය වැඩි වෙන්න මේ ධාතු ස්වභාවය හැප්පෙනවා. එතකොට තමයි වාපිත්සෙම් කිපිලා මහා මේ කය ඉතා කලබලයකට පත් වෙන. එතකොට ධර්මයක් වඩා ගන්න බෑනේ. කොහොමත් සිත වික්ෂිප්තයි තමයි එතකොට. ඉතින් ධර්මයක් නැති කෙනා මේ වික්ෂිප්ත භාවයේ තුලම යා ආත්ම දෘෂ්ටි නඩත්තු කරනවා. අනේ මම ලෙඩ වෙලා මං වගේ කෙනෙක් ලෙඩ වෙන්න ඕනේ නැහැ කියලා යාට ඉතින් බෙහෙත් වලින් තොර ලෝකයක් නැහැ ඊට පස්සේ. බෙහෙත් වමනයි කෙනෙකුට. මොකද මේ පැවැත්ම නැත්තම් අපිට නිවන් අවබෝධ කරන්නත් බෑනේ. පැවැත්ම යම් තහවුරුකමක් තියෙන්න එපාය. කොහොමත් මැරෙනවානි කියලා ජීවිතයත් ඇරලා දාන්නේ නැහනේ අපි. අපි හොඳට බෙහෙත් බීලා ආහාර පාන අරගෙන සුවපත් වීම අද අපේක්ෂා කළ යුතුයි. හේතුව මේ වගේ අවස්ථාවක් ආයෙන්නේ නැහනේ. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාවෙන් හොඳට සුවපහසුවෙන් ඉඳලා ඉතින් අවදානමක් ඇති වෙනවනම් ඒ අවදානමින් මිදිලා කොහොම හරි පිළිවෙත් පුරාගෙන ගුණධර්ම දියුණු කරගෙන ආර්යෂ්ටාංගික මාර්ගයේ වඩාගෙන ඉස්සරහට යන්න ඔය පින්නතුන්ලා දක්ෂ වෙන්න ඕනේ. එතකොට සිත වික්ෂිප්ත වීම කියන එක පවතින්නේ අන් කවර දෙයක් නිසාවත් නෙමෙයි. මේ තමන් තුළ පවතින සතර මහා ධාතුන්ගේ හැප්පෙන එක ඇතුළේ. ඒ හැප්පෙන එක අඩු වෙන්නේ පස්සද්දී. පස්සද්දී බලන්න පින්නවත්නි බුදුරජාණන් වහන්සේ කොයිතරම් මේ මේ මේක ඇතුළෙත් මේ පැහැදිලි කරන්නේ නාම රූප ධර්මයන් අඤ්ඤමඤ්ඤ වශයෙන් යැපෙනවා කියන එකමයි. ඇත්තටම බොජ්ජංග ධර්මවල කියන්නේ තෝකමයි. දැන් මේ කියාගෙන යනකොට ඔය පින්න තුන්ලාට තේරෙනවා ඇති. මේ කියන්නේත් මේ නාම රූප ධර්මයන්ම අඤ්ඤමඤ්ඤ වශයෙන් යැපෙනවා. ඒ යැපෙන එකම දැනගෙන තේරුම්ගෙන අවබෝධ කර ගැනීමමයි මේ බොජ්ජංග ධර්ම වැඩෙනකොටත් වෙන්නේ කියන එක. එතකොට දැන් මේ කාය පස්සද්ධිය නැති වෙන්නේ ඒ කියන්නේ අර සතර මහා ධාතුන්ගේ හැප්පෙන එක ඇතුලේ ඇතිවෙන මේ ව්‍යාකූල කටුක අත්දැකීම් වලට කෙනෙක් එකතු වෙන්නේ මොකක් නිසාද? එයාගේ සිත තුළ සංසිඳීමක් නැතිකමට. සිත තුළ සංසිඳීමක් නැතිකමට. එතකොට සිත තුළ සංසිඳීම කියන එක අපි තුළ ප්‍රකට වෙන්නේ නිරාමිස ප්‍රීතිය තුළින්. සිත තුළ සංසිඳීම ප්‍රකට වෙන්නේ නිරාමිස ප්‍රීතිය තුළින්. එතකොට මේ නිරාමිස ප්‍රීතිය උරගාන එක තමයි ওই ප්‍රීති පස්ස ප්‍රීති සම්බොජ්ජංගේ කියලා අපි කතා කරන්නේ. ඉතින් මේ විදියට මේ නිරාමිසත්වයක් අපිට උරගාලා පුරුදු නැහැ. අපිට පුරුදු වෙලා තියෙන මේ ආමිස ලෝකේ සාමිස ලෝකේ හැපි හැපින් එක. අපි මේ කාමයන්ට රාගයට, ද්වේෂයට, මෝහයට දෙන වටිනාකම තරම් අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට එහෙම වටිනාකමක් දෙන්නේ නැහැ. සාමාන්‍ය ලෝකේ කෙනෙක් දෙන්නේ නැහැ. ධර්මයක් තියෙන කෙනා මේකට මහ විශාල වටිනාකමක් දෙනවා. ධර්මයක් තියෙන කෙනා ලොකු වටිනාකමක් දෙනවා. ඉතින් ධර්මයක් තියන අය එහෙමයි. ඉතින් ඒගොල්ලෝ හරි මේ සමාජ තමයි ධර්මයේ වටිනාකම දන්න කෙනා තුළ මම පුදුම සංවේගයක් ධර්ම සංවේගයක් උපදිනවා. අර ධර්මයක් ඇතුළේ වැඩෙන කෙනා. ධර්මයක් නැති කෙනා අර සුපුරුදු කාමයන්ටනි වටිනාකම දෙන්නේ. කෙලෙස් වලටනි වටිනාකම දෙන්නේ. එනම් මේ කෙලෙස් වලට වටිනාකම දෙන කාමයන්ට වටිනාකම දෙන කම මේ ලෝකේ මිනිසුන්ගේ ස්වභාවයක්. මිනිසුන්ගේ ස්වභාවය. එතකොට ඒක ඇතුලේ පින්වත්නි කාමයන්ට වටිනාකම් නොදී කෙලෙස් වලට වටිනාකම් නොදී ධර්මාර්ථයට වටිනාකම දෙන එක කියන එක මේ කෙලෙස් සහිත ලෝකයේ අභියෝගයක්. කාමයන්ට වටිනාකම් දෙන ලෝකයක, රාග දේශ මොහ වලට වටිනාකම් දෙන ලෝකයක පින්වත්නි ධර්මයට වටිනාකම දෙනවා කියන එක පුදුම තරම් අභියෝගයක්. ධර්මයට වටිනාකම දෙනවා කියන එක. ඉතින් ධර්මයට වටිනාකම දෙන්න යාට තුල මහ විශාල ජවයක් ඕන. ධර්මයට වටිනාකම දෙන්න නම් එයා තුල මහ විශාල ජවයක් ඕන. නැත්තම් ධර්මයෙන් වැටෙනවා. හොඳට බලන්න ධර්මයේ ඉන්න කෙනා වුණත් එකපාර වැටිලා යනවා. ධර්මයේ ඉන්නවා වැටෙනවා. පැවිද්දෝ පවා කොච්චර වැටෙනවද? පැවිදි අය පවා කොච්චර වැටෙනවද? මට මතකයි මේ ළඟදී ස්වාමීන් වහන්සේ නමක් ආව මාව හම්බෙන්න. ඒ ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ හොඳට ධර්මයේ දියුණු කරගෙන හුදෙකලාවේ පිළිවෙත් පුරාගෙන හිටපු කෙනෙක්. ඉතින් ඒ හුදෙකලාවේ පිළිවෙත් පුරාගෙන හිටපු මේ ස්වාමීන් වහන්සේ දැන් එයාට මොකද්ද දෘෂ්ටියක් ඇවිල්ලා තියෙනවා. එයා හිතනවා මේ ඔක්කොටම වඩා දේශපාලකයෝ සෝවාන් කරන එක තමයි හොඳ කියලා වගේ දෘෂ්ටියක් ඇවිල්ලා එයාට. ත්‍රියා හම්බුණාම කතා කරන්නේ මේ වාරියන්නේ සෝනාංශ මේ අපි පුළුවන් තරම් මෙන්න මේ ඇයිට සෝතාපන්න මාර්ගය කියන්න ඕනේ කියලා යන දේශපාලකයන්ගේ ලයිස්තුවක් කිය. ඒ ලයිස්තුව කියලා ඉත බලන්න ඒ දෘෂ්ටි එක එක විදිහට එන විදිය මම අහුව ඔබ වහන්සේට ඕක ඇයි හිතුනේ කියලා. එතකොට එයා කියනවා මේක මම ඉතින් අර භාවනාව දියුණු කරද්දි දැක්ක දෙයක්ලු ඒක. දෙවියෝරු කිව්වලු ඇවිල්ලා මේක මේ මේ මෙන්න මේ පාලනය පාලකයොන්ට ඔබ වහන්සේ ගිහින් ධර්මයේ කියන. එතකොට ඒ අය සෝතාපන්න කරන්න පුළුවන්. එතකොට මේ ලංකාවම ධර්මදීපයක් කරන්න පුළුවන් කියලා ඒ ස්වාමීන් වහන්සේට දෘෂ්ටියක් ඇවිල්ලා. බොහොම හොඳට පිළිවෙත් පුරාගෙන හිටිය කෙනෙක්. බඹසර රැකගෙන හිටිය කෙනෙක්. ඉතින් මේ පහුගිය දාත්මාව මුණ ගැහින්ද ඇවිල්ලා කිව්වා ඉතින් මේකට අපි කොහොමරි ජවයේ ගන්න ඕන කියලා මේ මගෙන් උපදෙස් ගන්න ආව පහුගිය කාලේ. ඉතින් එයාගේ දැන් ඔළුවේ වැඩ කරන්නේ මොකද්ද? එයාගේ ඔළුවේ වැඩ කරන්නේ බලන්න පින්වත්නි මේ භවනා කරන කෙනාට වෙන වැඩේ. මේ මාරපාක්ෂික බලය කොච්චර බිහිසුණුයිද? ඒ හොඳට භවනා කරපු කෙනෙක්. ඉතින් භවනාවේදී තමයි දෘෂ්ටියට අහුවෙලා තියෙන්නේ. සිහිනුවණින් පුදුම ජවයක් නොගත්තොත් එහෙම පුදුම තරම් අනාථ වෙනවා. ආයි පොඩ්ඩක් නම් නෙමෙයි පින්වත්. විශාල අනාථකමක්. දැන් ඒ ස්වාමීන් වහන්සේ ඇත්තටම බොහොම දැනුත් එහෙම හොඳට ගුණධර්ම දියුණු කරගෙන ඉන්න හැබැයි අර දෘෂ්ටිය තමයි වැඩ කරන්නේ. දෘෂ්ටිය වැඩ කරන්නේ. ඉතින් මේ එයාට අර මොකද්ද කවුද කිව්වලුනේ ඇවිල්ලා දෙවි කෙනෙක්ද කොහෙද කිව්වලුනේ ඇවිල්ලා මෙන්න මේහා මේ ආයට ධර්මයේ ඔබ වහන්සලා ඔය කරන මහන්සියේ ලොකු ප්‍රතිඵලයක් නේ ඔක වතුර යනවා. ඔබ වහන්සලා කරන්න ඕන දේ තමයි මෙන්න මේ පාලකයෝ කියලා පරණ හිටපු ජනාධිපති වර්ගයේ කුයි නම් ලයිස්තුවක් එයා කිව්වා මට. මෙන්න මේ අය සෝවාන් කරන්න ඔබ වහන්සට පුළුවන් ඒක කියලා කිව්වලු. සෝවාන් කරවන්න පුළුවන්. ඉතින් මානසික රෝගීකුත් නෑ එයාට. ඒ මානසික උමතුවක් එමෙ නෙමෙයි. ඊට පස්සේ ඒ ස්වාමිනාන්තගේ හිතේ වැඩ කරන්නේ අර දෘෂ්ටිය තමයි දැන්. මොකද එයාට හිතනවා මේ ධර්මදීපයක් කරනවා නම් මේක තමයි අර දෙවියෝ දුන්න පණිවිඩයට අනුව වැඩ කරන්න ඕන කියලා මොකද්ද මනෝ ප්‍රාන්තියක් ඇතුලේ පදිංචි වෙලා ඉතින් අරකපස්සේ දැන් දුවනවා. දැනුත් එනම බණ භාවනා කරනවා. නමුත් අර දෘෂ්ටිය තමයි නඩත්තු කරන්නේ. එතකොට එයාගේ දැන් මේ සාමාන්‍ය මිනිහෙකුට ධර්මයේ කියන එක ගැන රුචියක් එන්නේ නැහැ. එයාට ඉන්නේ අර අතනට ධර්මී කියලා මේ මුළු මහත් ලංකාවම ධර්මද්වීපයක් කරන්න පුළුවන් කියලා වගේ එකක් ඔළුවේ වැඩ කරනවා. ඉතින් පැවිද්දෙකුටත් එහෙම මාරාවේස වෙන මට්ටමක් නම් තියෙන්නේ. ඔය පින්නතුන්ලාගේ ජීවිතේ කඩා වැටෙන්න තියෙන අවස්ථාව බොහොම වැඩි. මේ හොඳට ඉන්නවා අනිත් පැත්තට සම්පූර්ණයෙන් වෙනස් වෙන මට්ටම හරිම වැඩි. ඒ නිසා අපි පුළුවන් තරම් මේ ධර්මයෙන්ම බල බල ඇත්තටම මේ දේශනාවත් අහහා ඉන්න බලන්න. ඒක තමයි මේ මා ඒ බලපෑමෙන් ගැලවෙන්න තියෙන එකම පොට. දවසකට දේශනාවක් දෙකක් අහන්න මොනවා කළා. ඒකෙන් අර 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 බලපෑම දුරු වෙනවා ඇත්තටම. ඇයි එතකොට එයාගේ හිතලු ගන්නෙත් නෑ ඔළුවට. එයාට හිතෙනේවට වටිනාකම දෙන්නෙත් නෑ. එයා බාහිරින් අර ඇහෙන ධර්මයේ මත විශ්වාසයේ තියලා ධර්මියත් එක්ක ඉන්න ධර්මයෙන් විමසන්න බලනකොට අර තියෙන මාරපාක්ෂික බලපෑම් පවා දුරු වෙනවා. ඒ නිසා ලංකාවේ බෞද්ධයෝ හැමදාම දවසකට මේ නිවන් මඟ වඩාගෙන පිළිවෙත් පුරාගෙන ගුණ ධර්ම දියුණු කරගෙන ඉස්සරහට යන්න කවුරු හරි කෙනෙක් හිතනෝ නම් එයා අඩුම නිතරම පුළුවන් තරම් දවසට ධර්ම දේශනා දෙකක්වත් අහන්න ඕන. භාවනා විතරක් නම් කරන්න ලෑස්ති වෙන්න එපා. එතකොට තමයි අමාරු වෙටෙන්නේ. මම පොඩ්ඩක් කතා කරලා බැලුවා ඒ ස්වාමින්වහන්සේට මේ දෘෂ්ටි අයින් නෑ. එයා එක අයින් කරන්න ලෑස්ති නෑ. එයා අර දෙවියෝ කියපු කතාව බරපතල විදියට විශ්වාස කරනවා. දෙවියෝ කිව්වයි කියලා එයාට දැනිච්ච එක විශ්වාස කරනවා. ඉතින් හොද්දට පිළිවෙත් පුරපු අය, හොද්දට බඹසර දියුණු කරපු අය කොහොමද අහු වෙන දෘෂ්ටිය? ඒ නිසා තමයි ඇයි මොකද උන්වහන්සේලා ගොඩක් අය කරලා තියෙන භාවනා කරපු එක තමයි බණක් අහලා නෑ. එතන අර බණ භාවනේ ඉතින් බා හිතන්නේ බණ දන්නවා කියලානේ ගොඩක් අය. දැන් පැවිදි අය පවා බණ දන්නවා කියලා. ඒකනේ ඔය අපිට සමහර අය බණ උගන්නන්නත් දන්නේ. මේ පැවිදි වෙලා මාස 5-6යි. මේ සමහර අය ඉන්නවා පැවිදි වෙලා මාස ගාණක්. දැන් අපේ පැවිදි අවුරුදු 25කට වැඩි. අපි පැවිදි අත්දැකීම්. මේ සමහර අය ඉන්නවා මේ අපි පැවිදි අත්දැකීම් අවුරුදු 25කට වැඩි. මේ සමහර අය මේ බිය පෙරද පැවිදි වෙලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ කැමරාවක් අටව ගන්නවා ඉස්සරහයි. ඊට පස්සේ දෘෂ්ටියට අහු වෙනවා ඊට පස්සේ. ඊට පස්සේ ඊට වඩා මොකක්වත් ඔළුවේ වැඩ කරන්නේ නැහැ. එයාට ඒ ඔය ගොඩක් ඔය YouTubeස්ලා විදියට හාඳුල්ලා ඉන්නවනේ දැන්. එයාලට හරියට මේකෙන් සල්ලි එනවා. පින්වත්නි මේ ධර්මයට ගරහන කිසිම පැවිද්දෙකුට ගරහන බණක් අරව මේව අහන්න එපා. එහෙම එකක් දැක්කොත් ඒක මග හරින්න පුළුවන් තරම්. මොකද ඔය ධර්මවාදී කියලා ලොකුවට පෙන්න ගොඩාක් අය ව්‍යාපාරිකයෝ. එයාලට YouTube එකෙන් සල්ලි ගෙවනවා. එතකොට ඒගොල්ලෝ බලනවා ඒක හොඳ ව්‍යාපාරයක් කියලා හිතනවා. ගිහියෝ අය ඉන්නවා හරියට. මේ ගිහියොත් ඉන්නවා. ඔය පැවිද්දුන්ගේ පිටිපස්සෙත් ගිහියෝ ඉන්නවා. ඒකයි. පැවිදි අයගේ පිටිපස්සෙත් ගිහියෝ ඉන්නවා. ඒක මහා බරපතල තත්ත්වයක්. ඉතින් ඒවා දැක්කාම පුළුවන් තරම් ඒවා මගහරින්න. මොකද ඒවයින් සමහර අකුසල් රැස් වෙන විදිය අපිට හිතා ගන්නවත් බෑ. අකුසල් රැස් වෙන විදිය අපිට හිතා ගන්නවත් බෑ. ඒවට ඇත්තටම නෛතිකමය වැටපිටාවක් හදන්න ඕන. ඒකයි. දැන් මේ කිසිම පදනමක් නැතුව දැන් ඇත්තටම පදනමක් නැතුව මේ ධර්මවාදී අධර්මවාදී කියලා කෙනෙකුට එහෙම කියන්න බෑ. කෙනෙකුට එහෙම කියන්න බෑ. එහෙම කොහොමද කියන්නේ අපි කාටවත්? කාටවත් ගරහන්න හොඳ නැහැ අපි. කිසිම කෙනෙකුට ගරහන්න හොඳ නැහැ. කිසිම කෙනෙකුට ওই පින්නතුල්ලා චෝදනා කරන්න එපා. කාට හරි කෙනෙකුට ධර්මයේ වැරදිලා වගේ නම් අනේ මුණහන්සේට ධර්මයේ අවබෝධ වේවා කියලා පැත්තකට වෙන්න වාද විවාද වලට යන්න එපා. විශේෂයෙන් අපේ බණ අහන පින්නතුන් අපි කියනවා වාද විවාද වලට යන්න එපා. ඒක කිසි තේරුමක් ඇති දේවල් නෙමෙයි. ওই වාදෙට එනවා වගේ පෙන්වන්නේ කියකරි සාකෝ පුරවගන්න උත්සාහ කරන්නේ. ඒ නිසා අපි කාගේවත් සාකෝ පුරවන්න ඕනේ නැහැ. ඒ නිසා ඔය පින්නතුන්ලා පුළුවන් තරම් මේ වෙලාවේ ධර්මයේ වඩන්න, ධර්මයේ දියුණු කරන්න, ධර්මයේ පුරුදු කරන්න. එතකොට මේ ධර්මයේ කියන්නේ විස්මිත දෙයක්. මේ ධර්මයේ නානා පරයයන් කියන්න පුළුවන්. උදාහරණයක් විදිහට පටිසම්භිදා මාර්ගයේ වගේ පොතක් බැලුවොත් එimhe මොනතරම් නානා පරයයන් ධර්මී කියන්න පුළුවන්ද කියලා ඔයාලට තේරෙයි. පටිසම්භිදා මග්ග පොතක් නිකන් කියෙව්වොත් තේරෙවි මේ ධර්මී කොච්චර පරයයන්ගෙන් කියන්න පුළුවන්ද? මේ ධර්මීන් එක එක පරයයන් කියන්න පුළුවන්. මට මේ ළඟදී සොන්නස්ස නමක් මැසේජ් එකක් දාලා තිබ්බා. මම හිතාගෙන හිටියේ මේ මේ ධර්ම මේ කියන්නේ ආර්යෂ්ටාංගික මාර්ගය විතරයි ප්‍රකට කියලා. නමුත් සානංශ මම පටිසම්භිදා මාර්ගයේ කියුවා කිව්වා අවුරුදු ගාණක් දැන් අවුරුදු දෙක තුනක් කියුවා කිව්වා. ඉතින් මට දැන් තේරෙනවා මම කිසිවෙකුටවත් අධර්මවාදී කියලා ගරහන්න හොඳ නැහැ කියලා මට දැන් තේරෙනවා කිව්වා. මම කාටවත් ප්‍රකටව ධර්මයේ විරුද්ධව කතා කරන අය වෙනම ටීමයක් ඉන්නවා. ලංකාවේ බුදුහමරු පහල වුණා වගේ කියන අය වෙනම ඉන්නවා. තව වෙනම කොටසක් ඉන්නවනේ, වෙනම තෞතිසාවට යන්න උදව් කරන ටීම් එකක් වෙනම ඉන්නවා. එතකොට ඒවට නෙමෙයි අර, නමුත් මේ ඒවා يعني කෙලින්ම ඇත්තටම ඒ හැම දෙයකින්ම උදව්වක්. දැන් තාවතින්ස ය ගැන කතා කරනවත් නරක නෑ, ඒවා කමන්නේ. නමුත් පින්වත්නි මේ ඍජුවම ගත්තොත් එහෙම බැලූ බැල්මටම ධර්මයට ගරහන ධර්මයේ කණපිට හරවන කොටසක් ඉන්නවා. කොටසක් ඉන්නවා. එතකොට ওই බුදුහාරෝ එහෙම මේ පහළ වෙච්ච තැන් අරව මේවා ගැන කී කී ඉන්න අය. නමුත් ඒ අය ඇරුණුකොට නිකන් මේ කෙනෙක්ගේ හිත පහදින විදියට කවුරු හරි කතා කරනවා නම් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම වලට උදව්වක් දෙනවා නම් බල ධර්ම වලට උදව්වක් දෙනවා නම් අනේ කොහොමරි මේ සසර දුක ඉවර කරගන්න ඕන කියලා අදහස යනවා නම් දේශනාවෙන් ඒ කවදාවත් චෝදනා කරන්න එපා. අධර්මී වගේ නම් පොඩක් පැත්තකට වුණාම හරි. දැන් මේ දේශනාව අධර්මී වගේ නම් ඔය පින්නතුල්ල ආයි බණ අහන්න එපා, වැඩක් නෑ මේ වහලා. මේ දේශන අධර්මී වගේ නම් ඔයාලට නිකන් දැනෙනවා නම් මේවා අධර්මීය කියලා ඔය පින්නතුල්ල අපේ බණ අහන්න එපා. ඔය ධර්මී කියනවා කියලා හිතාගෙන මේ කැමරාවක් ඉස්සරහා කතා කරන අයගේ වහන්න අපේ වහන්න එපා. ඇත්තට මේවා අධර්මීන. හැබැයි පින්වත්නි මතක තියාගන්න අධර්මී අධර්මී කියලා වටේ ගරහන්න එපා. කිසිම කෙනෙකුට ගරහන්න එපා. ඇයි? අපි දන්නේ නැහෙනි ධර්මීයද අධර්මීයද කියලා. බුදුරජාණන් වහන්සේනි අදන්නේ එක භාග්‍යතුන් වහන්සේකින් අහගන්න වෙන්නේ. ඇයි? බුදුරජාණන් වහන්සේගේ සිත සාරිපුත්ත මහරහතන් වහන්සේට ස්පර්ශ කරන්න බෑ. ඉතින් එහෙමනම් මතක තියාගන්න පින්වත්නි සාරිපුත්ත මහරහතන් වහන්සේවත් ඒ චෝදන ඒක කරලා නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේවත් ඒක කරලා නැහැ. ඇයි? සාරිපුත්ත හාමුදුරු බලන්න සාරි දැන් අද ඉන්නේ සාරිපුත්ත හාමුදුරුන්ගේ සහෝදරයා වගේ අයනේ. සාරිපුත්ත හාමුදුරුන්ගේ අයියා වගේ පැවිද්දෝ ඉන්නවද? ඒක පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ බුදුසිත ස්පර්ශ කරන්න සාරිපුත්ත මහරහතන් වහන්සේට බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මපර්යායන් පිළිබඳ භාග්‍යතුන් වහන්සේමයි දන්නේ. ඒ නිසා අපි බලන්න ඕන මේ දේශනාව අහද්දී සීලයට අනුග්‍රහ කරනවා. දේශකයෙක් තෝරගනිද්දී සීලයට සමාධියට අනුග්‍රහ කරනවාද? ප්‍රඥාවට අනුග්‍රහ කරනවාද? විපස්සනාවට අනුග්‍රහ කරනවාද? පටිච්ච සමුප්පාදයට අනුග්‍රහ කරනවාද? අපි බලන්න ඕනේ ඒවා. එතකොට මේ බෝධිපාක්ෂික ධර්මවලට ප්‍රශංසාව යනවාද? දේශනාව අවසන් වෙනකොට අර 37 බෝධිපාක්ෂික ධර්ම ඉස්මතු කරලද දේශකයා? ඒවයි අපි බලන්න ඕන. ඒව නැත්තම් පැත්තකට වෙන්න. එතකොට දැන් යම් කෙනෙක් සද්ධාවට රුකුල් දෙනවා නම් කිසිම කෙනෙකුට චෝදනා කරන්න එපා. භාග්‍යතුන් වහන්සේට ප්‍රශංසා කරලා කතා කරනවා නම්, ධර්මීයට ප්‍රශංසා කරලා කතා කරනවා නම්, සංඝයාට ප්‍රශංසා කරලා කතා කරනවා නම්, රහතන් වහන්සේලා බිහි වෙන්න පුළුවන් පින්වත්නි මේ කාලේ කියලා ඒකට ප්‍රශංසා කරලා කතා කරනවා නම්, මේ සසර දුකයි කියලා කියනවා නම්, මේ දුක සකස් වෙච්ච එකක් කියලා කියනවා නම්, තණ්හාව දුරුකළොත් දුක නිරුද්ධ කරන්න පුළුවන් කියලා කවුරු හරි ඔය වචනේ කියනවා නම්, පින්වත්නි පරිස්සම් වෙන්න එයාට කතා හදන්න එපා. අනික ඒවට ගරහන එක කිසිම තේරුමක් නැහැ. ගරහන්න ඕනේ ඕන තරම් තියෙනවා එළි. ගරහන්න ඕනේ ඕන තරම් තියෙනවා. ගිහි අය අතරයි, පැවිදි අය අතරයි බැලූ බැලමටම චෝදනා කරලා බැහැර කරන්න ඕනේ තියෙනවා. ඒ නිසා ඔය අපේ බණ අහන අයට නම් අපි කරුණාවෙන් කියන්නේ ඔය පින්නතුන්ලා සුවසේම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩා ගන්න බලන්න. මේ බිස්නස් කාර්යොන්ට අහු වෙන්න එපා. ඒ නිසා පුළුවන් තරම් ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩාගෙන ඉස්සරහට යන්න. නිවන් මඟ වඩාගෙන ඉස්සරහට යන්න. එතකොට මේ මොකද ඔය දැන් අපිට චෝදනා කරන එක මිනිස්සෙක්වත් අපිට කෝල් එකක්වත් දීලා නෙමෙයි ඔය චෝදනා කරන්නේ. අපේ නම්බර් එක තියෙනවා කතා කරන්න පුළුවන් නේ. දැන් සමහර අය අපිට ගරහනවා. අපේ නම්බර් එක තියෙනවා. අරගෙන මේ ආයුෂ්මතුනි මෙහෙම එකක් තියෙනවා. ආයුෂ් මොකද ඔය ගොඩාක් අය අපිට වඩා පැවිද්දින් බොහොම පහළ අය. ඒ කියන්නේ මේ ඊයේ පෙරේද පැවිදි වෙච්ච අය. අපේ නම්බර් එක කවදාවත් එක මිනිස්සෙක් කතා කරලා නැහැ. මේ ඔබහන්සේ මෙහෙම එකක් කියලා තියෙනවා, ඔබහන්සේලා මෙහෙම එකක් කියලා තියෙනවා, ඇයි මේ මෙහෙම එකක් කරේ මොන පදනමකින්ද කියලා කතා කරලා නැහැ. ඒතර හරිනම් කතා කරලා බලන්න ඕනේ. ඒ නිසා දැන් අපි දැන් ඉස්සරහට වැඩපිළිවෙලක් යනවා. අපිට අභූතෙන් චෝදනා කරන අයට නෛතික වැඩපිළිවෙලක්. මොකද නැත්තම් මේක දිගට දිගට මේ අහිංසක මිනිස්සු මේ අධර්මයේ මේ අහිංසක මිනිස්සු මේකට අහු වෙලා යනවා. තිසරණිය අතහැරලා දානවා සමහර අය. ඇයි මේ අහිංසක මිනිසුන්ට මේක තේරෙන්නේ නැහැනේ? ඒක තේරෙන්නේ නැහැ. ඒ නිසා කෙලින්ම අපි දැන් ඉස්සරහට නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමට වැඩපිළිවෙලක් අපි දැන් සකස් කරලා තියෙන්නේ. මොකද සමහර චෝදනා අභූතින් කරනේවා. දැන් සමහර අය කියනවා අපි එක එක සංචිත වලට සම්බන්ධයි කියලා. සමහර අය කියනවා. දැන් උදාහරණයක් විදිහට කෙනෙක් මම දැකර පහුගිය කාලේ එක පැවිද්ද කියලා තිනවා අපි මේ මහමෙවුන අසපු සංචිතයට සම්බන්ධයි කියලා. අප මම මහමෙවුනට ගිහින්ුත් නැහැ. මම ඒක දන්නෙත් නැහැ. ඒකට මම ගිහින් නැති කෙනෙක්. ඉතින් අපි මේ පුංචි කාලේ පැවිදි වෙලා පිරුවෙන් ඉගෙන ඉගෙන කර විශ්වවිද්‍යාල වල ගිහින් පස්චාත් උපාධි කරලා අපි මේ රටාව ඇතුලේ හිටපුවා. අපි කිසිම සංචිතයකට සම්බන්ධයි නෙමෙයි. අපි ස්වාමිනාන්සලා දන්නෙත් නැහැ. අපි කටක් ගරහන්නෙත් නැහැ. අපි චෝදනා කරන්නෙත් නැහැ. දෝෂාරෝපණය කරන්නෙත් නැහැ. නමුත් ඒ අභූත චෝදනා ඒවා. කෙලින්ම නෛතිකව ක්‍රියාමාර්ග ගන්න පුළුවන් ඒවා. ඒක එක සංස්ථා වලින් දාපු පිළල තමයි මේ කියලා අපිට කෙලින්ම ඇඟිල්ල දික් කරනවා. ඒක නිත්‍යානුකූල දැන් අපි ඒක නිත්‍යානුකූල වැඩපිළිවෙලකට යන්නයි වැඩපිළිවෙල සියල්ල නැස්ති කරලා තියෙන්නේ. මොකද ඔය කොඩා චෝදනා කරන පැවිද්දෝ හොර රහසේ හැංගිලා කරන්නේ. හොර රහසේ හැංගිලා ඉන්න තැනක් කියන්නේ නැහැ. දැන් අපි ඉන්න තැනුත් ඔය චෝදනා කරන අයගෙන හොයාගෙන තියෙන්නේ. ඒ නිසා මේ මොකද මේක එහෙම කෙනෙකුට දෝමනස්සේ නෙවෙයි එක් කරන්නේ ඇත්තටම කරුණාවේ. මොකද මහ විශාල පිරිසක් හිතනවා මේ එහෙනම් මේ දේශනා වැඩන්නේ නැහැ. මේවා අපි දේශනා ඇහුවත් එකයි නැත්නම් එකයි අපිට දැන් ශ්‍රාවක පිටස ගොඩ නගා ගන්න අපිට උවමනාවක් නැහැ. ඒ නිසා ඔය පින්තුන්ලා බොහොම සිහිය උපදව ගන්න. මම මේ වචන ටික ඔයාලට මේ දේශනාව අතරතුර අද කිව්වේ මේක සිහිය උපදව ගන්න බැරි වුණොත් ඔයාලා අමාරු වැටෙනවා. ඔයාලා අමාරු වැටෙනවා. ඉතින් ඒ අමාරු වැටෙන්න එපා. ඒ අමාරුවේ ඔය පින්තුන්ලා වැටෙන්න එපා. ඉතින් එකෙන් ඔයාලට ලොකු අමාරුවක් වැටෙන්න පුළුවන්. ඒ නිසා අපි කිසිම සංචිතයකට සම්බන්ධ නැහැ. අපේ ගුරු ස්වාමීන් වහන්සේලා මේ බොහොම අහිංසක ස්වාමීන් වහන්සේලා. එතකොට උන්වහන්සේලාගේ ඇසුරේ තමයි අපි හැදිලා වැඩිලා තියෙන්නේ. එතකොට උන්වහන්සේලා මේ අධර්මී කියපු අය නෙමෙයි. එතකොට උන්වහන්සේලා අපි එහෙම කිසිම සංචිතයක සංස්ථාවකට සම්බන්ධ නැහැ. නමුත් කෙනෙක් අභූතෙන් කියනවා නම් මෙයා මේ අහවල් තැනින් දාපු පිළලයක් කියලා කියනවා නම් ඒකට විරුද්ධව නීත්‍යානුකූලව ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම් එහෙම මා විශාල අර්බුදයක්. ඉතින් අපි හැම කිසිම සම්බන්ධයක් නැති අය. හැම සම්බන්ධයක් ඉන්නයි ඉන්නවා. ඒක එක සංස්ථා වලින් එළියට ඇවිල්ලා. නමුත් අපි ඒවට සම්බන්ධ නැහැ. ඒ නිසා මේ විනාඩි 5ක් විතර නම් මේක කියපු එක හරි වටිනවා. මොකද මේවා මින් නැත්තම් මිනිත්තු මේ ධර්මයේ අධර්මයේ පටලව ගන්නවා. කෙලින්ම අධර්මයේ කියන පැවිද්දෝ ඉන්නවා ගිහියොත් ඉන්නවා. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ නිර්මල පරියාප්ති සාගත මේ සුන්දර ධර්මයේ ඉස්සරහා ඉතින් මේ වගේ අභියෝගයන එක අපි සාමාන්‍ය විදියටයි සලකන්නේ. නමුත් ඒකෙන් අපිට දැන් පේනවා එක දෙයක්. ඒවට ආවඩන අය ඉන්නවා. ඒ වගේම තමයි ඔය හුදෙකලා චරිත නිමේ. හුදෙකලා චරිත නිමේ. ඔය අය ඔය පිටිපස්සෙන් ඒගොල්ලන්ට තල්ලුව දෙන අය ඉන්නවා. ඒකයි ඔය පවුල් පිටින් පැවිදි වෙලා ඊට පස්සේ මේ සමහර මේ ලොකු ගැටලු තියෙන අය. දැන් අපි ඒකට අදාළ සොයා ගැනීම කරගෙන යනවා මේ හරි ගැටලු තියෙන අය. නඩු තියෙන අය සමහර අය. ඒවා නඩු වලට හැංගිලා හොර රහසේ මුවා වෙලා ඉන්න අය. හොර රහසේ මුවා වෙලා ඉන්න අය. ඒ නිසා පින්වත්නි පුළුවන් තරම් මේ කාලේ ධර්මයේ අධර්මයේ අතර මහ විශාල ගැටුමක් තියෙන වෙලාව. ඔය පින්නතුන්ලා කාගේ හරි බණක් අහනවා නම් හොඳට බලන්න සතර සතිපට්ඨානෙට අනුග්‍රහ කරනවාද? සතර සම්‍යප්ප්‍රදාන වීරියට අනුග්‍රහ කරනවද? එර්ධිපාද වලට අනුග්‍රහ කරනවද? ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වලට අනුග්‍රහ කරනවද? බොජ්ජංග ධර්ම වලට අනුග්‍රහ කරනවද? ආර්ය ශ්‍රැංග මාර්ගයට අනුග්‍රහ කරනවද? ඒවට ප්‍රශංසා කර කර කතා කරනවද? අනේ පින්වත්නි, එතන ධර්මීනි තියෙන්නේ. මෙතන කොයි ධර්මයක් තියෙන්නේ? පින්වත්නි, චිත්ත සමාධි වඩන්න විපස්සනා කරන්න කියලා කවුරු හරි කියනවා නම් ඒකට සාධුකාර දෙනවා මිසක් ඒකට ගරහනවා නම් ඒ වගේ නීච ජාතියක් ඉන්නවද තව? ඒ වගේ නීච જાතියක් නැහැ. ඒ නිසා ඔය පින්නතුල හුඟා පරිස්සම් වෙන්න ඕට. එනිසා මොකද මේ අයටම නෙමෙයි මේ ප්‍රඥානාලිකාව බලන විශාල පිරිසක් ඉන්නවා ආදුනික ධර්මයට ආපු අය. තේ ඒගොල්ලෝ ධර්මයේ අයනු අයනු කියන අය තවම. තේයලා ධර්මයට ආපු ගමන් මැරෙන්න පුළුවන් ධර්මයේ මේ පුංචි පැලෑටි. හරියට පුංචි වසු පෙටව වගේ මව්වැස්සියගේ රැකවරණේ නොලැබුණොත් මැරෙන්න පුළුවන්. ධර්මයෙන් හරියමං උදව්වක් නැති වුණොත් එහෙම අනාථ වෙන්න පුළුවන්. ඒ නිසා හොඳට ඔය පිනතුල්ලා සනාථ වෙන්න ඕන ධර්මය ඇතුලේ. ඒ නිසා ඉස්සරහට වඩාගෙන යනකොට ඔයාලගේ සංසිඳින් නැත්තම් චිත්ත සමාධි උපදින් නැත්තම් හරිද? ඊට පස්සේ විපස්සනා කරනකොට මේ ජීවිතේ වටිනාකම කඩාගෙන වැටෙන්නේ නැත්තම් එදාට ඒ ධර්මී ඉන්න එපා. අනාත්මේ තමා තුල ප්‍රකට වෙන්නේ නැත්තම් එදාට රැඳෙන්න එපා ඒ ධර්මී. ආත්ම දෘෂ්ටිය වැඩි වෙලා නම් එන්නේ එන්නේ බනහා ඉන්නවා ආත්ම දෘෂ්ටි වැඩි වෙලා. බනහා ඉන්නවා ආත්ම සංඥාව වැඩි වෙලා. බනහා ඉන්නවා නিত্য සුඛ ආත්ම වශයෙන් ලෝකෙ තුරුල් කරගන්න හිතෙනවා. කලින්ට වඩා හිතෙනවා. ඉතින් ඒක අහල වැඩක් නැහැ ඇත්තටම. කවුරු හරි කෙනෙක් කියනවා නම් මේක මම කියලා ගන්න නැහැ පින්වත්නි. මගේ කියලා ගන්න දෙයක් නැහැ. මගේ ආත්මය කියලා ගන්න දෙයක් නැහැ. මේ ලෝකෙ මහ දුකයි. මේ ලෝකේ විපරිණාමේ නම් වූ මහ විශාල දුකක් පවතිනවා. සංස්කාරයන්ගේ දුකක් පවතිනවා. පටිච්චන්නව දුකක් පවතිනවා. අපපටිච්චන්නව දුකක් පවතිනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් බැලලා නිප්පරියාය දුකක් පවතිනවා. කවුරු හරි කෙනෙක් කියනවා. ඊට පස්සේ පරියාය වශයෙන් දුක පවතිනවා කියලා මේ දුක ගැන කියනවා නම් පින්වත්නි එය එතන තියෙන දුක්ඛාරිය සත්‍යනේ. එතන කොහෙද අධර්මයක් තියෙන්නේ? මේ විදිහට දැන් චිත්ත පින්වත්නි අපි දැන් පළවෙනි ධ්‍යානය ගැන කියනවා. ඔය මිනිස්සු පළවෙනි ධ්‍යානෙ තියා මොකක්වත් දන්නේත් නැහැ. එතකොට පළවෙනි ධ්‍යානය ගැන කියනකොට හිතනවා අධර්මී කියලා. ඇයි එයා ධ්‍යානෙ තියා එයා භාවනාවට වාඩි වෙන්නේ භාවනා ආසනය ගැනවත් දන්නේ නැහැ. ඒකවත් දන්නේ නැහැ. එතකොට ඉතින් ආය කරහනවා. ඒ නිසා මම මේ කතාව කියන්න ඕනේ ඇත්තටම. මේ මහා දැන් මම මේකට පහුවෙලා කියන්නයි හිටියේ. නැත්නම් අපි ඔය ආගිය මුලගිය ඔක්කොම තොරතුරු දාන්න ඔය හැම එකම. හරිද? ඒ වගේ හේවණ ඇල්ල වැටෙනකොටම අපිත් දාන්නවා. මොකද අපි මේ බොහොම දුර්වලයි නෙමෙයි. අපි තාක්ෂණය ගැනත් දන්න. ඒ වගේම තමයි අධ්‍යාපනිකවත් විවිධාකාරයේ අධ්‍යාපන වශයෙන්ුත් යම් යම් දේවල් ගැන යම් හැදෑරීමක් තියෙන. ධර්මමය වශයෙන්ුත් හැදෑරීමක් තියෙන. ධර්ම විනය කුමක්ද කියලා ඉතා හොඳින් විවිධ ගුරුවරු ඇසුරේ ඉගෙනගෙන එක එක ස්වාමීන් වහන්සේලා ඇසුරේ ඉඳලා විවිධ තැන්වල ඉඳලා අපි මේ කියන්නේ. ඒ නිසා ඔය පින්නතුන්ලාට කවදාවත් සිත තුළ අකුසල සංස්කාරයක් සකස් වෙන විදියට ඔය පින්නතුන්ලා ලෝකේ දිහා බලන්න පුරුදු වෙන්න එපා. කාගෙන් හරි එක බණපදයක් ඉගෙන ගත්තා නම් ඒ බණපදයක් ඉගෙන ගත්ත කෙනාට ගරහන්න එපා. බණපදයක් ඉගෙන ගත්ත කෙනාට ගරහන්න එපා. මේ බුද්ධ ශාසනේ කඩා වැටෙන හේතු ගොඩාක් පේන්න තියෙනවා. දැන් අපි දැක්ක අරපෞගේ කාලේ අන්තර්ජාලේ යශෝදරා මහරහත් උත්තමාවියට ඉතාම නරක වචනයක් කියලා මෙහිණියක් චෝදනා කළානි. බලන්න බුද්ධ ශාසනය වැටලා තියෙන තැන. පින්වත්නි පුදුමේ කියන්නේ මෙහිණියක්ම ඔය චෝදනාව කළානි. සාමාන්‍ය මිනිස්සෙන් නම් කමන්නේ. අන්‍යාගමික කෙනෙක් නම් කමන්නේ. පැවිදි ස්ත්‍රියක්ම යශෝදරාවට ඉතාම ජරා වචනයක් කියලා කතා කරන්න තරම් ශාසනය වැටිලා. ඒක වෙන ආගමක කෙනෙක් කිව්වා නම් කමක් නැහැ. වෙන ආගමක කෙනෙක් කිව්වා නම් කමක් නැහැ. මිහිනවරේ හිටපු අන්තිම පිරිහිච්ච ස්ත්‍රීන් ඉඳලා තිනෝ ඒ කාලේ කිසි කෙනෙක් කිව්වේ නැහැ. මේ වෙන අන්‍යාගමිකයයට පවා යසෝදරා උත්තමාවිය ගැන තියෙන මහ විශාල ගෞරවයක්. ගෞරවයක් තියෙන්නේ. එතකොට ඒ තැනට අපි වැටිලා නම් අපි අප්‍රමාදී වෙන්න ඕන. දැන් මෙහෙම කියන්නේ අපිව රකින්න නෙමෙයි ඔය පින්නතුන්ලට අප්‍රමාදී වෙන්න. මොකද මේ අවස්ථාවෙන් අර ආය ඉස්සරහට ඕවා වැඩි. ඉස්සරහට ඔය අවුල් වැඩි හොඳටම. ඒ නිසා ඔය අවුලේ නම් පැටලෙන්න එපා පින්නවත්නි. ඔය අවුලේ නම් පැටලෙන්න එපා. මොකද මේ පැටලින එක නිසාමයි අපි මේ නෛතික ක්‍රියාමාර්ග වලට අවතීර්ණ විය යුතුයි කියන අදහසට ඇවිල්ලා ඒකට ක්‍රියාමාර්ග සකස් කළේ. මේ අවුලේ පැටලෙන්න නැතුව ඔයාලා කොහොම හරි නික්මෙන්න බලන්න. ඒක අපිට අවුලක් නිසා නෙමෙයි අපි මේක කියන්නේ. දැන් අපිට චෝදනා කරනවා, දෝෂාරෝපණය කරනවා, බනිනවා, අරවමේවා කියනවා කියලා නෙමෙයි අපි මේ නඩු දාන්නේ. ඇයි නඩු දාන්නේ? මේ විශාල පිරිසක් ආදුනික ධර්මයට ආපු අය නොමග යනවා. ආදුනික ධර්මයට ආපු අය මේ තිසරණේ කියලා වෙන මොකද්ද එකට පහදිනවා. ඉතින් ඒක මුළු ජාතියකට බුදුරජාණන්සෙත් මැදියත් උන්නේ නැද්ද එහෙම? දැන් බුදුරජාණන්සේගේ ආරාමෙට කිට්ටුව තිබ්බා මේ නිගණ්ඨාරාමය. බුදුරජාණන්සේ වැඩි ආනන්ද සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේට කිව්වා ගිහින් මහා මේක අයින් කරන්න කියන්න කොසල් රජුරවන්න. රජුර මූණ දෙන්නේ නැහැ. ඇයි රජුරොන්න දෙපැත්තම බේරගන්න ඕනේ? දෙවෙනි පාරක් කිව්වා මූණ දෙන්නේ නැහැ රජුර. තුන්වෙනි පාරක් පණිවිඩයක් ඇරියා. නෑ බුදුරජාණන්සේ වැඩිය තුන්වෙනි ඊළඟ පාර. වැඩම කළකො මහා වහාම අයින් කරන්න කිව්වා. නැත්තම් විශාල පිරිසක් අකුසල් කරගන්නවා කෝ. ඒ කියන්නේ මේ ආරාමයට කිට්ටුව වෙනත් ආන්‍යාගමික ආරාමයක් තියෙන එකෙන් සංඝයාට පිළිවෙත් පුරා ගන්න බෑ. බුදුරජාණන්සේගේ බුද්ධත්වයේ අභියෝගයට ලක් වෙන නිසාද එහෙම කළේ? නෑ පින්වත්නි. භාග්‍යතුන් වහන්සේ එහෙම කළේ විශාල පිරිසක් අකුසල් කරගන්න එක පොටක් වෙනවා. මේ හැම තැනම අකුසල් කරගන්න පොටවල් පෑදිලා ඉවරයි. අකුසල් වලට පොටවල් පෑදිලා ඉවරයි. මේ තනින් තන නාය ගිහින් ඒවා තනින් තන අර මේ මා විශාල මේ මේ ගල්මතු වෙලා තිනවා වගේ තනින් තන මේ ලංකාවටම වෙලා තියෙන ඉරිතලා ගිහින් ඒ වගේම මේ ධර්ම මාර්ගයේ තුල වාසය කරන කෙනා සහ මේ ධර්මයේ කියලා ඇසුරු කරන සීමාව ඇතුළෙත් තනින් තන ඔක වෙලා තියෙන. ඒ නිසා පින්වත්නි බොහෝ පිරිසක් අකුසල් කරගන්න නිසා මේ අකුසලයට එරෙහිව අපි කුසලයේ තුලින්ම ශක්තිමත් වෙන්න ඕන. ඒ කුසලයේ තුලින් ශක්තිමත් වීමට අදිෂ්ඨාන කරගන්න. එතකොට එහෙමනම් පින්වත්නි අපගේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවට අනුව අපි අපේ ජීවිත විමසලා බලනව හැර අපිට මේ වෙලාවේ කරන්න දෙයක් නැහැ. ඒ නිසා දැන් අපි ඇත්තටම ලෝකයේ දිහා බලන්නේ නැතුව අපි අපේම ඇතුළාන්තයේ දිහා බලන්න ඕන. අපි අපේ ඇතුළාන්තයේ දිහා බලනකොට අපිට අපේ సంతානය අනිත්‍ය වශයෙන් පේන්න ඕන. අපේ సంతානය තමයි අපිට අනිත්‍ය වශයෙන් පේන්න ඕන. අපි ලෝකේ විග්‍රහ කරලා බෙදලා විස්තර කරලා අනිත්‍යයි කියලා බල වැඩක් නැහැ. බාහිර තත්ත්වේ අවිඥානික ලෝකයේ අනිත්‍යයි කියලා බලලම කිසිම තේරුමක් නැහැ. මේ උදාහරණයක් විදිහට කුරුල්ලෙක්ගේ හඬ ඇහෙනකොට ඒ කුරුල්ලෙක්ගේ හඬ අනිත්‍යයි කියලා දැක්ක කියලා සංසිඳීම පිණිස ලොකු ජවයක් ඉන්නේ නැහැ. සංසිඳීම පිණිස ලොකු ජවයක් ඉන්නේ නැහැ. සංසිඳීම පිට අනුබලයක් නැම නෙමෙයි ඒකෙන්. මිහිරි කුරුල්ලෙක්ගේ නාදය පවා අනිත්‍ය වශයෙන් බලන එක හොඳ දෙයක්. හැබැයි පින්වත්නි අපි පුළුවන් තරම් දක්ෂ වෙන්න ඕන කුරුල්ලගේ හඬ අනිත්‍යයි කියලා බලාපු සිත අනිත්‍ය වශයෙන් විමසන්නයි. අන්න එතකොට තමයි අර ඡන්දය කඩාගෙන වැටෙන්නේ. මේ ඡන්දය පදනම් කරගෙන ඡන්දය ඇසුරු කරගෙන මේ ඡන්දය නම් වූ ක්ලේශය බලවත් විදියට පැන නගිනකොට ඒ බලවත් විදියට පැන නගිනකම ඇතුළෙන් තමයි පින්වත්නි නැවත නැවත මේ නාම රූප ධර්මයන්ගේ සමුදය නැවත නැවත විඥානයේ සතර මහා ධාතුවේ පිහිටීම නාම රූප ධර්මයන්ගේ ඇසුර ලබන්නේ. එතකොට ඒ නිසා මේ ඇසුර නොලැබීම පිණිස අපි කල යුතු වන්නේ අපි අපේම සිත අනිත්‍ය වශයෙන් අපේ සිතේ ඇති ධර්ම අනිත්‍ය වශයෙන් අපේ සිත තුළ හටගන්න වින්දනය අනිත්‍ය වශයෙන් විභාග කර බැලීමයි. එතකොට ඒක විභාග කරලා බලන්න නම් මේ ලෝකේ අර ඒ පුද්ගලයා තුළ පින්වත්නි මේ නිරාමිස ප්‍රීතිය කියන එක උරගාන්න බැරි වෙලා තියෙන කුමක් නිසාද? ඒ නිරාමිස ප්‍රීතිය කියන එක උරගාන්න බැරි වෙලා තියෙන කවර දෙයක් නිසාවත් නෙමෙයි. ඒ නිරාමිස ප්‍රීතිය උරගාන්න අපිට බැරි වෙලා තියෙන්නේ පින්වත්නි ඒ පුද්ගලයා තුල පංචකාමයන්ට ජවයේ තියෙනවා, අකුස් රාගයට ජවයේ තියෙනවා, ද්වේෂයට ජවයේ තියෙනවා, මෝහයට ජවයේ තියෙනවා, ධර්මීයට ජවයේ නැහැ. ඒ නිසා මේ රාග දේශ මෝහ වලට ජවයේ ඇති වෙලාවක කාමයන්ට ජවය ඇති වෙලාවක අපි කල යුතු වන්නේ කුමක්ද? ධර්මයට ජවය ගන්න එකයි. කුසලයට ජවය ගන්න එකයි. අන්න ඒකට තමයි අපි කියන්නේ මොකද්ද? වීරිය සම්බොජ්ජංගය කියලා. බලන්න බොජ්ජංගනේ පහළට කතා කරගෙන ආවේ. මේ අතිරේක විනාඩි 5ක් විතර නම් 5-10ක් අරන් කිව්වේ මේ જાතියක් නිවැරදි කරන්න ඕන නිසා. නැත්නම් මේ විශාල පිරිසක් අයාලේ යනවා. වල්මත් වෙලා වගේ ඔය දුවනවා. ඒ නිසා මේ පොඩ්ඩක් ඔය දුවන එක නවත්තන්නයි මේ කතාව කිව්වේ. පින්වත්නි එතකොට දැන් අකුසලයට රාගදේශ මොහවලට කාමයන්ට වටිනාකම් යන තැනක කාමයන්ට අකුසලයන්ට රාග ද්වේෂ මොහොල්ට වටිනාකම යන තැනක වටිනාකම යන තැනක එතකොට මේ වටිනාකම යන තැන දීපින්වත්නි අපිට මොකද්ද වෙලා තියෙන්නේ එතකොට රාගයට කාමයට මේ රාග ද්වේෂ මොහොල්ට වටිනාකම ගියපු තැනක අපිට අර නිර්ආමිෂ ප්‍රීතිය කියන එක අපිට උරගන්න බැරි වෙලා තියෙනවා එතකොට එහෙනම් මේ ප්‍රීති සම්බොජ්ජංගය කියන එකට කලින් අපි කතා කරන්නේ මොකද්ද වීරිය විරිය සම්බොජ්ජංගයට කලින් කතා කරන්නේ එතකොට මෙතන වීරිය කියලා කියන්නේ දැන් අපි තුල වීරිය තියනවා අම්නිකා નિરાයාසයෙන්ම අපි තුල ජව සම්පන්නකමක් අකුසලයට තියෙනවා රාගයට තියෙනවා ద్వේසයට තියෙනවා මෝහයට තියෙනවා ඡන්දයට තියෙනවා නන්දියට තියෙනවා තෘෂ්ණාව ඒවා නිකම් අපිට ජවයේ තියෙනවා හැබැයි අපිට ධර්මයට කුසලයට විපස්සනාවට ජවයේ නැහැ ඒ නිසා අපිට දැන් මේ ජවය ආයාසයෙන් හදන්න වෙලා નિરાයාසයෙන් අකුසලයට ජවයේ තියෙනවා નિરાයාසයෙන් රාග දේශ මොහොල්ට ජවයේ තියෙනවා નિરાයාසයෙන් කාමයන්ට ජවයේ තියෙනවා పంచకామ ఆస్వాదయం పసి దువండ నిరాయాసేం අපිට జవే తీనో. හැබැයි අපිට ఆయాసేం జవే గాండ වෙලා తీనో కుసలయట విపస్సనావట ధర్మీయట వీతరాగి బవట వీతదోసి బవట వీతమోహి బవట విముక్త స్వభావేట నిరాయా ఆయాసేం జవే గా అని ఆయాసేం జవే කියන එක අපිට ఓమనా කරනවා. ఏ ఆయాసే ఓమనై. ఏ දැන් ওই తీన నిరాయాసి హరియన్నే. ඔයාලට ఆయాసයක් ඕන. ඒ ආයාසෙ නැත්තම් මුකුත් කරන්න බෑ. ඒ ආයාසෙ ඕන. ඒ ආයාසෙ තමයි අපි වීරිය සම්බොජ්ජංගය කියන එක ඇතුලේ කතා කරන්නේ. මේවා එක එක පරයයන් කියන්න පුළුවන්. ඒ ආයාසෙ ඕන. අපේ નિરાයාසය තුල තියෙන අකුසලතාවය. එතකොට අකුසලතාවය තුල ආයාසෙ නෑ අපිට નિરાයාසය තියෙනවා. නමුත් අපිට ආයාසෙ වමනා කරන්නේ කුසලතාවේ වෙනුවෙන්. ධර්මයේ වෙනුවෙන් විපස්සනා වෙනුවෙන් සීල සමාධි ප්‍රඥා වෑයම් කරන්න ඕන. එතකොට අපිට નિરાමිසර පංචකාම ආස්වාදයේ මිශ්‍රව තමා තුල අද්දකින මේ සාමිස සැපයක් නේ තියෙන්නේ. ඒක ඇතුළේ උපදින සාමිසමේ ප්‍රීතියක් නේ. નિરાමිස ප්‍රීතියක් යාට උරගාන්න ලැබෙනවා. નિરાමිස ප්‍රීතියක් යාට උරගාන්න ලැබෙනවා. එතකොට ඒක මතුවෙන්නේ කොතනද? එතකොට වීරියට කලින් යාට බුදුරජාණන්සේ වදාලේ කුමක්ද? ධම්මවිජේ බෝධිංගය. ආර්ය සත්‍ය ඔස්සේ විභාග කරගන්නා වූ හැකියාව. චතුරාර්ය සත්‍ය ඔස්සේ තිපරිවට ද්වාදසාකාරව තම තමන්ගේ ජීවිත තම තමන්ගේ ඇතුළාන්තයේ කියව ගන්න පුළුවන් හැකියාව. ඒ හැකියාවට ඒ ශ්‍රාවකයාට ජවය දෙන්නේ කුමක්ද? ඒ හැකියාවට යම් කෙනෙකුට ජවය දෙන්නේ පින්වත්නි ඒ පුද්ගලයා තුළ සති සම්බොජ්ජංගය. එයා එයාගේම సంతානෙ විමසන්න කැමති වෙන්න ඕන. ඒකයි මං කිව්වේ කුරුල්ලෙක්ගේ හඬ, බාහිර මිහිරි කුරුල්ලෙක්ගේ නාදය අනිත්‍ය වශයෙන් දැකලා කිසිම තේරුමක්ම නැහැ නෙමෙයි ඇත්තටම. අපිට උමනා කරන්නේ මේ ජීවිතේම සංසිඳෙන්න. අඩුම යටත් පිටින් සෝතාපන්න මාර්ගයටවත් එන්නයි අපිට උමනා කරන්නේ. ඒ කියන්නේ අපි උත්සාහ කළ යුතු වන්නේ මේ ජීවිතේදී යාන්තම් දිට්ටි සම්පන්න ශ්‍රාවකයෙක්වත් වෙන්නයි අපි උත්සාහ කරන්න ඕන. එතකොට දිට්ටි සම්පන්න ශ්‍රාවකයෙක්වත් වෙන්නයි අපි ජවයේ ගන්න ඕන. එතකොට දැන් අපි ඒ නිසා ලෝකේ විග්‍රහ කරලා ලෝකේ බෙදලා ලෝකේ තේරුම් අරගෙන කිසිම වැඩක් නැහැ. ඒ කියන්නේ බාහිර தත්ත්වය අපි බුදුරජාණන් වහන්සේ අපිට වදාලේ සංසිඳීම පිණිස පිරුවන් පාණ්ඩ නම් කෙනෙක් දුක ඉවර කරගන්න යාගේ ඇතුළාන්තය. ඒකයි මම කිව්වේ කුරුල්ලෙක්ගේ හඬ අනිත්‍යයි කියලා බලන්නේ කමක් නැහැ. හැබැයි පින්වත්නි කුරුල්ලාගේ හඬ දැන ගැනීම තුල සකස් වෙන්න දැන ගැනීම අධ්‍යක්ීම නම් වර නාම රූප ප්‍රවාහය ඒකයි අපි අනිත්‍ය වශයෙන් බලන්න ඕන. අපි අපේ සිතයි අනිත්‍ය වශයෙන් බලන්න ඕන. අපිට අපේ సంతානේ අනිත්‍ය වශයෙන් බලන්න බැරුව කුරුල්ලෙක්ගේ හඬ විතරක් අනිත්‍ය වශයෙන් බලලා ලොකු ප්‍රයෝජනයක් නැහැ පින්වත්නි. මොකද මේ මොහොතක් තුල හටගන්නා වූ ලෝකය තමයි පින්වත්නි මොහොතක් තුල හටගන්නා වූ අරමුණු තමයි මේ මොහොතේ ඔබේ ලෝකේ වෙන්නේ. පින්වත්නි මේ මොහොත තුල හටගන්නා වූ අරමුණු ඔබ ස්පර්ශ කරන අරමුණු ඔබ උරගාන අරමුණු තමයි මේ මොහොත තුල ඔබගේ ලෝකය වෙන්නේ පින්වත්නි. ලෝකයයි අරමුණුයි කියන්නේ පින්වත්නි දෙකක් නෙමෙයි. ලෝකයයි අරමුණුයි කියන්නේ දෙකක් නෙමෙයි. අරමුණු අල්ලා ගැනීමමයි ලෝකේ හට ගැනීම කියන්නේ පින්වත්නි. ඒක අපි තේරුම් ගන්න ඕන. අරමුණු අල්ලා ගැනීම මට්ටම තුලමයි පින්වත්නි ලෝකේ හට ගැනීම තියෙන්නේ. එත එතකොට අපිට තියෙන්නේ ලෝකෝත්තර බිම් පිණිස අපේම సంతානි විභාග කොට විමසා අනිච්චානුපස්සයාදි විහරණින් බල බලා මේ ලෝකෙන් නික්මීම පිණිස ඡන්දය දුරු කිරීමටයි. මොකද මේ ඡන්දයේ මුල් නොවන කිසිම තැනක ධර්මයන්ගේ හට ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක අපගේ භාග්‍යතුන් වහන්සේ වදාළ දෙයක්. ඒ වදාළ දෙයටම ප්‍රශංසා කරන්න. ඒ වදාළ දෙයටම හිස නමන්න. ඒ වදාළ දෙයටම ගරු කරන්න. එබඳු සුන්දර ශ්‍රාවකත්වයක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව ඔය පින්තුන්ලාට උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ ගම්පහ පදිංචි අත්තනායක පවුලේ පින්වත් පිරිස. ඉතින් මේ පින්තුන් සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ගෞතම බුදුසසුනේදීම වහවහා චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ කුසලානිසංස ධර්මයන් හේතු ආසනා වේවා. ඒ වගේම මේ උතුම් කුසලානිසංස ධර්මයන් දේශකයන් වහන්සේ වෙච්ච අපට ඉතා මෛත්‍රියෙන් ආශිර්වාද කොට තිබෙනවා. එනිසා මේ කාන්ති මහත්මිය ඇතුළු පින්තුන්ට අපි ආශිර්වාද කරනවා මේ වෙනුවෙන් අපට ආශිර්වාද කිරීම වෙනුවෙන්. ඉතින් එතුමිය ඇතුළු මේ රැස්ුණා වූ පින්තුන්ට අත්නායක පවුලේ සියලු දෙනාට වහවහා චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එවගේම මේ බුද්ධ ශාසනය වෙනුවෙන් කැපවන ලක්වාසී ලෝකවාසී සියලු මහා සංඝරත්නයටද මේ කුසල් බලවත් වේවා. සියලු දෙනා වහන්සේටම මේ කුසල් නිවන් පිණිස හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. මේ ධර්ම දේශනාව සඳහා කැපවුණු සියලු දෙනාට, උපකාර කළ සියලු දෙනාට, ඒ අත්නායක පවුලේ පින්වත් සහෝදර සහෝදරියන් ප්‍රදාන ඥාති මිත්‍රාදීන් හැම දෙනාටම, ඉතින් ඒ වගේම මේ පින්වත් කාන්ති මහත්මිය ඇතුළු සියලු දෙනාගේම ජීවිත ධර්මයෙන් ආලෝකමත් වේවා. ජීවිතාවබෝධය, ධර්මාවබෝධය කරා යන්ට මේ පින්වත් නෝනා මහත්මිය ඇතුළු මෙරැස්සුණා වූ සියලු දෙනාටම මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. අපවත් වී වදාළ සියලු මහා සංඝරත්නයටද මේ කුසල් හේතුපකාර වේවා. සියලු මහා සංඝරත්නයට මේ කුසල් බලවත් වේවා. සියලු දෙනාගේ ජීවිත ධර්මයෙන් හාත්පස ආලෝකමත් වේවා. උතුම් නිවන් පිණිසම මේ කුසලානිසංස ධර්මයන් හේතු ආසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනු. 2011 ජූලි මාසේ 9 වන දින පරලෝසෙපත් යූ ඇලිස් නෝනා මෑණියන්ටත්, 2008 අගෝස්තු මාසේ 2 දින පරලෝසෙපත් එච්.එම්. සලමන් පියතුමන් ඇතුළු දෙපාර්සව ගත පරලෝක ප්‍රාප්ත සියලු ඥාති මිත්‍රාදීන්ටත්, අධ්‍යාපනයේ ලබා දුන් පරලෝක ප්‍රාප්ත සියලු ගුරුවරුන්ටත් මේ ධර්ම දානමේ කුසල් බලවත් වේවා. දෙපාර්සව ගතව මේ අත්නායක පවුලේ නමින් මිය පරලෝකීය දෙමව්පියන් ප්‍රදාන වර්ග පරම්පරානුගත සංසාරගත ඥාතීන්ටද මේ කුසලානි සංස ධර්මයන් හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රටදැය වෙනුවෙන් දිවිපිදූ සියලු රණවිරුවන්ටද මේ කුසල් උපකාර වේවා. ආබාධිත සියලු දෙනාගේම ජීවිත ධර්මයෙන් ආලෝකමත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. මේ පහුගියදා ඇතිවෙච්ච සුලි කුණාටුවෙන් අසරණ වුණු සියලු දෙනාගේම පරලෝක ජීවිත සුවපත් වේවා. අවතැන් වුණු සියලු දෙනාගේ ජීවිත කායික මානසික වශයෙන් සුවපත් වේවා. හැම දෙනාටම මෙබඳු අභාග්‍ය සම්පන්න උවදුරු වලට ලක් නොවීම පිණිස සම්මාදිට්ඨිය පහළ වේවා. ත්‍රි හේතුක කුසල් මෝරා වැඩි මේ බුද්ධ ශාසනය තුලදීම නිවී සැනසීමට මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සක්‍රදේවේන්ද්‍රයන් වහන්සේ ප්‍රදාන සතරවරම් රජදරුවන්, සක්දෙවිඳුන් ඇතුළු පරිවාර අවශේෂ සියලුම දෙවියන්ට මේ උතුම් කුසල් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.
ක්ලේශක්ඛයෝ නිබ්බානං.
ජාති මහසදහම් මන්දිරය ප්‍රඥා රූපවාහිනී නාලිකාව වෙතින් මෙම උතුම් සදහම් දේශනාව විකාශය කිරීම සඳහා ප්‍රධාන ධර්ම දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ ගම්පහ පදිංචි පින්වත් අත්තනායක පවුලේ සැම විසින්. ඉතාම සත්පුරුෂව සැමටම අවබෝධ කරගත හැකි ලෙස ඉතාම කරුණාවෙන් ධර්ම දේශනා සිදු කරනු ලබන පූජ්‍ය හසලක සීලවිමල ස්වාමින් වහන්සේට බලාපොරොත්තු වන උතුම් මාර්ගඵල මේ භවයේදීම ලබා ගැනීමටත් ස්වාමින් වහන්සේ කරගෙන යන උතුම් ශාසනික මෙහෙවර ඉතාම හොඳින් කරගෙන යාමටත් කායික මානසික සුවය හා දීර්ඝායු සම්පත්තිය පිණිසත් මේ උතුම් ධර්ම දාන මේ පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා. ස්වාමින් වහන්සේ කරන සියලුම කුසල් ස්වාමින් වහන්සේගේ ගුරු ස්වාමින් වහන්සේලාටත් බුද්ධ ශාසනය වෙනුවෙන් අපකැප වී කටයුතු කරන සියලුම ලක්වාසී ලෝකවාසී මහා සංඝරත්නයටත් ස්වාමින් වහන්සේගේ පින්වත් දෙමව්පියන්ටත් කායික හා මානසික නිදුක් නිරෝගී සුවය පිණිසත් මෙආත්ම භවයේදීම පතන්නා වූ උතුම් නිවනම සාක්ෂාත් වීම පිණිසත් හේතු උපනිශ්‍රය වේවා. ධර්මදේශනාව සඳහා තම සියලු කටයුතු වලින් මිදී ඉතාම කැපවීමෙන් පැමිණ සහභාගී වන සැමටත් එම පවුල්වල සැමටත් නිවන් මඟ පූර්ණ්‍ය කර ගැනීමට කායික මානසික නිදුක් නිරෝගී භාවය පිණිස මෙම ධර්ම දානමේ පුණ්‍ය කුසලය හේතු උපනිශ්‍රය වේවා. අපවත් වී වදාළ සියලුම මහා සංඝරත්නයටත් නිවන් පිණිස මේ පුණ්‍ය කුසල් හේතු උපනිශ්‍රය වේවා. 2011 වර්ෂයේ ජුනි මස 9 වන දින පරලෝසපත් යූ ඇලිස් නෝනා මෑණියන් සහ 2008 වර්ෂයේ අගෝස්තු මස 2 දින පරලෝසපත් H.A.M. සලමන් පියාණන් ඇතුළු දෙපාර්ශවයේම පරලෝසපත් සියලුම ඥාත හිත මිත්‍රාදීන්ට අධ්‍යාපනය ලබා දුන් පරලෝසපත් ගුරු මෑණිවරුන්ට සහ පියවරුන්ට මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය කුසල් අනුමෝදන්ව පරලෝ ජීවිතයේ සපවත්ව ඉක්මන් භවයකදී උතුම් වූ නිර්වාණ අවබෝධය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරනවා. රට දය වෙනුවෙන් කටයුතු කර දෙවිපිදූ රණවිරුවන් ඇතුළු සැමටත් එම කටයුතුවලදී ආබාධිත වූ සැමටත් හා ඔවුන්ගේ පවුල්වල සැමටත් මෙම කුසලය උතුම් නිවන් පිණිසම හේතු වාසනා වේවා. දිට්වා සුලිකුණාටුවෙන් අසරණ වූ සියලු දෙනාටත් පරලෝසපත් වූ සියලුම දෙනාටත් මේ උතුම් ධර්මදාන මේ කුසල් අනුමෝදනා කරනවා. සක්‍ර දේවේන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත් මහා බ්‍රහ්මරාජයාණන් වහන්සේ ඇතුළු සියලුම බ්‍රහ්මරාජවරුන්ටත් මේ උතුම් ධර්මදාන මේ පුණ්‍ය කුසල් අනුමෝදන් වී නිවනින් නිවී සැනසෙත්වායි ප්‍රාර්ථනා කරනවා. ඒ සියලුම බලාපොරොත්තු සහ ප්‍රාර්ථනාවන් එලෙසින් මේෂ්ට සිද්ධ වේවායි ආශිර්වාද කරනවා. ඔබටත් මෙවැනිම උතුම් සදහම් දේශනාවක් සංවිධානය කොට ප්‍රඥා නාලිකාවෙන් විකාශය කර ගැනීම සඳහා අපට කතා කරන්න 0112 69 31 31 තෙරුවන්ගොඩ බෙලින් ඔබට යහපතක්ම වේවා.